කරු පීල් මාසල් සරත් පොන්සේකා මෙත්ත ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මම සෞඛ්‍ය මන්ත්‍රී විරුද්ධගෙන විශ්වාස භංගයට සහයෝගය දෙන්න මේ අවස්ථාවයි කතා කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ කාලේ විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා. පහිතන්නේ මේ හැම එකටම සෞඛ්‍ය අමතිටම අපට ඉල්ලදික් කරන්න පුළුවන් කියලා. සමත්යක් හැටියට රජය මේවට වාකීම් භාර ගන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මේ දිනවල අපට දිගටම අහන්න ලැබෙන්නේ බෙහෙත් සේත්වල වර්ධමෙන්ම වෛද්‍යවරුන්ගේ අතපසු වීම නිසාත් ජනතාවට රෝගීන්ට සිදුවෙන අසාධාරණ ගැන අහන්න හම්බ වෙනවා. අපි දැක්කා කුඩා දරුවෙක්ගේ වකුගඩු දෙකම අයින් කළා, දරුවා මිය ගියා. යාපනයේ අවුරුදු 8ක දියණියකගේ වෙනින් ලඩකට බෙහෙත් ගන්නාම අතක් කපලා කතක් නැතුව ගෙදර යන්න සිද්ධ වුණා. පේරාදෙණිය කුරුණෑගල කෑගල්ලේ එන්නත් විසෙලා රෝගීන් කීප දෙනෙක් මිය ගියා. දැන් රෝහලකට ගියාම පණපිටින් ගෙදර එන්න හම්බේද නැත්නම් අතක් පයක් නැතුව එන්න හම්බේද කියලා යම් කිසි චකිතයක් ඇති වෙලා තියෙනවා මේ කරුණු හින්දා ජනතාව අතර. වර්තමානයේ ඖෂධවල ගුණාත්මකභාවය ගැන විශාල ප්‍රශ්න ඇති වෙමින් පවතිනවා. විශාල මුදල් ගෙවා ගෙනලද ඖෂධ විශාල තොග අපට අහන්න හම්බ වෙන සමහරලාට ප්‍රමිතිය අඩු නිසා ඒවා ඉවත් කරා කියලා. එතකොට මේවට කවුද වා කියන්නේ? ඉනිවිද භාවයක් තියෙනවාද? මේ ජනතාවගේ සල්ලි නේද? මේවට අනිවාර්යයෙන්ම කවුරු හරි වාකීම් බාර ගන්න ඕන. සමහර අවස්ථාවල නියම ක්‍රියාමාර්ගය පාවිච්චි නොකොට සූසුකම් ලබා නැති ආයතන වලින් පවා බෙහෙත් ගේන වගේ වාර්තා වෙනවා. යම් අවස්ථාවලදී හදිසි මිලදීම් ගැනීම කියනවා. එතකොට කොහෙන් හරි තියෙන තැනකින් ඒක ගන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමයේ අංශා නිසි මාර්ගයේ නිසි ක්‍රියාවේද ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම සිද්ධ වෙනවා. විශාල වශයෙන් මුදල් රජයට එහිමි වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඉතා වටිනා වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් අක්‍රිය වෙ තියෙනවා ගරු එමැතුමා. ඊතරම් වාර්තා වෙනවා CT ස්කෑනර්ස් වැඩ කරන්නේ නැහැ කියලා විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා. MRI ස්කෑනර්ස් වැඩ කරන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. පිළිකාරෝහලේ විකිරණ ප්‍රතික්‍රියා දෙන යන්ත්‍ර අක්‍රිය වෙනවා, අක්‍රිය වෙමින් පවතිනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ල හරහා සිදුවන්නේ මේ රටේ අහිංසක ජනතාවට ලෙඩක් දුකක් හැදිච්ච ලාවට ජීවිතය බේරා ගැනීමට නොහැකි වීමයි. රජයේ රෝහල්වල විශාල බෙහෙත් හිඟයක් තියෙනවා. දුප්පත් ජනතාවට පුද්ගලික රෝහල්වලට ගිහිල්ලා බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. රජයේ රෝහල්වලින් තුන්ඩුව දෙනවා. දුප්පත් වාතේ ඒවා ගන්න සල්ලිය නැහැ. එතකොට ඒ මිනිස්සු දවස් 4 බෙහෙත් ගන්න නැතුව දවසක බෙහෙත් අරගෙන නිකන් ඉන්න තීරණය කළා තියෙනවා. වෛද්‍ය පහසුකම් වෙනුවෙන් අපට ලැබිලා තියෙන වාර්තා අනුව නම් 2020 රුපියල් කෝටි 8300ක් වියදම් කළා තියෙනවා රජය. වෙන් කළා තියෙනවා. 2023 මේ වෙනකොට රුපියල් කෝටි 1800යි. අවුරුද්ද ඉවරනකොට සමහර 2500ක් පමණ වේවි. එතකොට කලින් වියදම් කර මුදලෙන් 4/1 රජය වෙන් කරන්නේ. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත ගැන සංවේදී වෙන්නේ නැහැ කියන එකයි මේකෙන් පේන්නේ. මේ රජය රෝගියෙක් සනීප කරගන්න රජයට උවමනාවක් නැහැ. අහිංසක රෝගීන්ට කළ යුතු හදිසි ශල්‍ය කර්ම කෙරෙන්නේ නැහැ. අපි දන්න රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වකුගඩු, හෘද වස්තු මේ ඔක්කොගේම ශල්‍යකාර්ය වේටින් ලිස්ට් වල ඉන්නවා. කල් ගිහිල්ලා සමහරු මැරලා තියෙනවා ඒ ප්‍රමාදය නිසා. එතකොට මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. රෝගී තත්ත්වය අසාධ්‍ය වෙවි. රෝගීන්ට මියන්න සිද්ධ වෙලා තියෙනවා මේක නිසා. අක්ෂි ශල්‍ය කර්ම පවා විශාල වශයෙන් අසාර්ථක වෙච්ච අවස්ථාව පහුගිය දවස්වල වාර්තා වුණා. අපට දැන් ඇහක් පෙන්වන්නේ එහෙම අපි වයසට ගිහිල්ලා වෛද්‍යරෙක් ගාට යන්න පොඩි බයක් තියෙනවා ගරු එමැතුමා. මේ සියල්ලට මිහිලින් අහිංසක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඔවුන්ගේ ආහාර රටාව බලපාලා තියෙනවා. දැන් වාර්තා වෙන විදිහට මේ රටේ දෙමව්පියන්ගෙන් 27% ඔවුන්ගේ ආහාර ගැනීම අඩු කරලා ආහාර නොගෙන ඉන්නවා. ආහාර ගැනීම මගහරනවා දරුවන්ට කන්න බොන්න දෙන්න ඕන නිසා. වාර්තා වෙන විදිහට 30% තුන් වෙලා කවපු මිනිස්සු දෙවෙලා කන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේවා සෞඛ්‍යයට බලපානවා. සමත්යක් හැටියට රජය මේවට සංවේදී වෙන්න ඕනේ. මේ රට කරන දේශපාලනඥයින් ජීවත් වෙන්නේ මේවා හරියට ඒගොල්ලන්ට අදාළ නැහැ වගේ. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත ගැන මේගොල්ලෝ සංවේදී වෙන්නේ නැහැ. ඒවට එක එක නිදහසට කාරණා දුන්නට වැඩක් නැහැ. දරා ගන්න බැරි ජීවන වියදම බදු බර නිසා වෛද්‍යවරු රට හැර යෑම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. වෛද්‍යවරයෙක් වුණාම ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ මේ රටේ. හවුසින් ලෝන් එකක් ගන්න ඕනේ, වාහනේ ෆිනෑන්ස් කර ගන්න ඕනේ, ගමෙන් ආපු වෛද්‍යවරයෙක් වුණා දරුවෝ අරින්න ඕනේ හොඳ පාසලකට. මේවට මුදල් අවශ්‍යයි. මේවා නැති නිසා වෛද්‍යවරු රට ඇරලා යන එක සාධාරණයි. ඒක මට්ටමකට ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. 2022 අප්‍රේල් සිට මේ වෙනකොට 1500ක් වෛද්‍යවරු රට ඇරලා ගිහිල්ලා තියෙනවා. මේකෙන් 1100ක් ශ්‍රේණිගත වෛද්‍යවරු, 400ක් විශේෂඥ වෛද්‍යවරු. මේක විශාල පාඩුවක් අපේ රටට. ඉදා අධ්‍යාපනය ලබා දුන්නත් ඒගොල්ලන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පිටරට යාමට බලාපොරොත්තුව ලියකියවිලි හදමින් මේ වෙනකොට වෛද්‍යවරු 5000ක් ඉන්නවා කියලා GMOA කියලා තියෙනවා. රජයේ වෛද්‍යලාගේ සංගමය කියලා තියෙනවා. වෛද්‍යවරු 5000ක් සූදානම් වෙනවා කියලා ඒගොල්ලෝ ලියකියවිලි හදනවා කියලා රට ඇරලා යන්න. ඊට අමතරව 1000ක් පමණ වූ පුහුණුවට පිටරට ගියපු වෛද්‍යවරු නැවත ආපහු එයිද කියන එක ගැන අපට සැකයක් තියෙනවා. අනිවාර්යයෙන් මේකෙන් 50%ක්වත් එන්නේ නැහැ. ඊළාට ස්පෙෂලිස්ට්ලා අවශ්‍ය 3500න් ඉන්නේ 2250යි. අනිවාර්යයෙන් මේකට 50%කින් විතර අඩුවේ තව ඉස්සරහට. අපට වාර්තා වෙලා තියෙනවා මනෝවිද්‍යා විශේෂඥවරු, මානසික වෛද්‍යවරු, මානසික රෝගී විශේෂඥවරු ලංකාවේ සුදුසු කල්ලවපු අයගෙන් ලංකාවේ ඉන්නවට වඩා ඒ කට්ටිය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාව විතර වෙලා ඉන්නවට වඩා වැඩි සංඛ්‍යාවක් ලාංකික වෛද්‍යවරු ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ල අතරේ දූෂිත ගනුදෙනු හරහා රටට වෙන පාඩුව ඉතා විශාලයි. මේ සියල්ල හරහාම දූෂිත ගනුදෙනු තාම සිද්ධ වෙනවා. ඖෂධවල ප්‍රමිතිය ගැන සමහර අවස්ථාවල ජනාධිපතිතුමාත් මම දැක්ක මැදිහත් වුණා. ඒ වුණාට අවසාන ප්‍රතිඵලය වුණේ දූෂිත ගනුදෙනු වලින් ඒ මැදිහත් වීමත් කෙලවර වෙච්ච එකයි. බැක්ටීරියා අසාධනය ලබා දෙන සෙෆුරොක්සින් යන බෙහෙත ගන්න එපා කියලා ජනාධිපතිතුමා මැදිහත් වුණා. නමුත් ඊට පස්සේ හදිසි මිලදී ගැනීම යටතේ මිලියන 1200ක් වැය කරලා ඒක මිලදී ගන්න වුණා. එතෙන්දී මිලියන 500ක් රට පාඩු වුණා කියලා තමයි ලැබෙන වාර්තා අනුව තියෙන්නේ. එතකොට මේවා අනුව මේ ජනතාවගේ සල්ලි නාස්ති වෙනවා. ජනතා ජීවිතවලට මේ වගේ ප්‍රයෝජනය ලැබිය යුතු ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. විගණන වාර්තාවලට අනුව අපි දැක්කා 14.13 ඉන්හෙලර් එකක් රුපියල් 14.13 එකක් 1,30,000 රුපියල් 705.40 ගාණ අරන් තියෙනවා. එතකොට මේවට කෝටි 9ක් පාඩු වුණා කියලා තමයි කියන්නේ ඒක හරහා. ඊළඟට නියුමෝනියාට ලබා දෙන මෙනින්ජයිටිස් එන්නත මිල රුපියල් 45යි ගත්තේ රුපියල් 400ට. කුප්පි 150,000ක් වැඩිපුර ගෙවලා තියෙනවා 184,000ක්. මේවා හරහා රටට වෙන පාඩුව ඉතා භයානකයි. අපේ රටේ පසුගිය අවුරුදු 5ට 10 නෙමෙයි 10ටවත් මම දැක්කේ නෑ ඇමතුමන් යටිතල පහසුකම් මේ රටේ දියුණු වෙනවා සෞඛ්‍ය අංශය. මම 1993 හිටිය 72 වාට්ටුවේ තුවාල වෙලා යුද්ධෙදි ගිහිල්ලා ඇඩ්මිට් වෙලා දැන් ලෙඩ්ඩු බලන්න 72 වාට්ටුවට යනකොටත් තාම ඒ වාට්ටුවේ වගේම තමයි. ඒවා කිසිම දෙයක් කොච්චර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු කවුරු මොන පුරසාරම් දෙඩුවත් මේ වගේ වෙනසක් වෙලා නැහැ. ඒවා දියුණු වෙලා නැහැ. ඒකට ඊළඟට අපි දන්නවා මේ රටේ ඇමතිවරු දැනගෙන හෝ නොදැන ඇමතිවරුන්ගේ අනුමැතිය ඇතු හෝ නොමැතිව විශාල දූෂිත මාෆියාවක් මේ රටේ ක්‍රියා වෙනවා, ක්‍රියාත්මක වෙනවා. මේ රටේ හැම අංශයක් මේ මාෆියාව ගිලගෙන තියෙනවා. සෞඛ්‍ය අංශය, පොහොර, එහෙම නැත්නම් තෙල්, ගෑස්, මේ හැම දෙයක්ම වෙනත් ආනයන, මේ සියලු දේව මේ මාෆියාව ගිලගෙන තියෙනවා. මේ මාෆියාව තමයි මේ රට දැන් පාලනය කරන්නේ. ආණ්ඩු මාරු වුණාට වැඩක් නැහැ මතුමා. මේ මාෆියාවට ඇතුල් වෙලා තමයි ඕන මාණ්ඩුවකට ක්‍රියාත්මක වෙන්නේ, සිද්ධ වෙන්නේ. මේ රටේ නිෂ්පාදනය වැඩි වුණත්, මේකට විදේශ විනිමය වැඩි වුණත්, රටේ යැත්තල පහසුකම් දිනු වෙන්නේ නැහැ. ජනතාව අතේ තියෙන මුදල හදලා වැඩි වෙන්නේ නැහැ. මොකද මේ වෙන සියලුම ලාභයන් සදාකාලිකව මේ මාෆියාව හූල් අරගෙන ඒවා ඒගොල්ලොන්ගේ යටතට අත් කරගන්නවා. ජනතාවටවත් තමුන්නාසලාටවත් රජයකටවත් ඒකකින් යහපතක් වෙන්නේ නැහැ.
කර්මන්තවන් තමයි මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ස්තුතියි. අපි දැක්ක උදාහරණයක් කැටියට සුප්‍රීම් සැට් කාගේ සල්ලිද? දැන් කියන එක ආයෝජනයක් කියලා. එවනම් මට හිතෙනවා අර උගන්ඩාවෙන් ආපු ජෙට් එකත් අර කොහෙද යන්න තිරුපති යන්න ඒකත් ඒ ජාතියේ ආයෝජනයක් වෙන්නේ නැති. මේ මාෆියාවේ මේ රටේ ඉන්න ඒජන්තයා තමයි මේ රටේ රජ වෙන්න බලාගෙන හිටපු ඒ රජතුමාත්, හීනටගපු රජතුමාත්, ඔහුගේ කුමාරවරුත් ඒගොල්ල තමයි මේ රටේ මේ මාෆියාවේ ඒජන්තවරු වගේ වැඩ කරන්නේ. ඒකන්ද මේ රට හූරා කෑමේ ප්‍රධාන නියමුව හැටියට මේගොල්ල වැඩ කරනවා වගේ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. අපේ රටේ ජනතාව දරුවන්ට උගන්වනවා මාන්සියලා, දරුවන්ට අනාගතයක් දෙන්න හීන දකින්න, දරුව වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා, දෙමව්පිය නොකනෝ බී ඉන්නවා. එහෙම හිටියත් අන්තිමේ දරුවා අවුරුදු 18ක් 20ක් යනකොට තල්ලු කරන දෙමව්පියෝ මේ දූෂිත දූෂණයෙන් පිරුණ රට, නොදියුණු රට, යටිදල පහසුකම් දියුණු නැති, අධ්‍යාපනය කඩාවැටෙන, සෞඛ්‍ය කඩාවැටෙන, දරුවෙකුට ජීවත් වෙන්න අනාගත පරම්පරාවට ජීවත් වෙන්න සුදුසු තත්ත්වයකට එයි කියලා හීනෙන්වත් හිතන්න බැරි මේ රට තමයි තමුන්නාසල ඔක්කොගේම දරුවා අන්තිමට දාන්න වෙන්නේ. ඒකන්ට දෙමව්පිය සිරු දෙනා මේ රටේ මේ දූෂණයෙන් රට බේරා ගන්න එක අපි කිරීමක් කරන්න ඕනේ. වහල්ලු වගේ ජීවත් වෙලා පාටපක්ෂ ભેදයකින් තොරව ඉන්නේ නැතුව වහල්ලු වගේ ජීවත් වෙලා ජනතාව කුඩා කැපකිරීමක් හරි කරන්න ඕනේ මේ රට මේ දූෂිත මාෆියාවෙන් බේරා ගන්න. එහෙම නොකරොත් මේ රටේ ආණ්ඩු මාරු වුණත් කවුරු මැතිවතු වුණත් මේ රට ඔළුව උස්සන්නේ නැහැ නෑමයි. ඒක සදා කාලික සත්‍යයක්. දීර්ඝ කාලෙන්න පැවතුණු යථාර්ථය ඒකයි. මේක අපි හැම දරාම තේරුම් ගන්න ඕනේ. තත්ත්වම ජය වේවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ජානක වක්කුමර මැතිවතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
ගරු මුලසුනේ අපේ නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව මේ ගෙනාපු විශ්වාස භංගෙත් එක්ක විපක්ෂේ ගොඩක් අයගේ බලාපොරොත්තු තියෙන මේ ආණ්ඩු අපහසුතාවයට පත් කරන්නත් මේ පෞද්ගලිකම ඇමතිතුමාට චෝදනාවක් එල්ල කරන්නත්. අපි සෞඛ්‍ය ශේස්ත්‍රයේ දිහා බැලුවම හැම කාලෙම යම් යම් අඩුපාඩුකනුත් වෙනවා. ඒ අඩුපාඩුකන් තිබුණොත් හදත් යනවා. ඒ හරි දෙයක් කියනවා නම් මෙන්න මේක අඩුයි මේක කරන්න කියලා ඒක අපි පිළිගන්න ඕනේ. ආණ්ඩුවක් කැටියට අපි කරන 100%ක්ම අපි හරි කියන්නේ නැහනේ. විපක්ෂයේ කියනවා නම් මෙන්න මේ දේ වැරදි, මේක හරි මාර්ගයට ගන්න කියලා ඒක කරන්න පුළුවන්. හැබැයි මේ පෞද්ගලිකව වගේ දැන් එළිය ගිහිලා අස්සන්ලේ කරන හදනවා. ඒ එළිය අස්සන්ලේ කරන හදලා ඇමතුරු වයින් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම දැන් විශ්වාස භංගයේ ගෙනාපු ගවම්ම අපි කොහොම ඒක ඉක්මනින්ම ගන්න කියලා. අපිත් ඒ කාලේ විශ්වාස භංග ගෙනවම් අපි බල කරා ඉක්මනින් ගන්න කියලා. නෑ, ඒක තියාගෙන යම් යම් චෝදනා එල්ල කර කර තමයි හිටියේ. හැබැයි මේ විශ්වාස භංගය ගෙනහල්ලා අද කරුණු කියනවා. අපි දකිනවා මං නියෝජ්‍ය කතානායකතුමනි, රෝහල් වලට යන අහිංසක මිනිස්සු ප්‍රමාණය 15% විතර අඩු වෙලා තියෙනවා. ඇයි? රජයේ රෝහල් කෙරෙහි වෙන මතයක් ගොඩනගනවා. මේ රෝහල් වල තියෙන බහලබේත්, එහෙම නැත්නම් මේ රෝහල් වලට යන්න එපා. ඊගවට ඒ වෛද්‍යවරයෙක් අතින් යම්කිසි වරද්දක් වුණොත් ඒක වැඩි හරියක් පෙන්නනවා. නර්ස් කෙනෙක් අතින් වරද්දක් වුණොත්, කම්කරුවෙක් අතින් වරද්දක් වුණොත් එහෙම පෙන්නලා හිටන් මේ රෝහල් වලට යන අහිංසක මිනිස්සු ප්‍රමාණය අද අඩු වෙලා තියෙනවා. දැන් ඒකේ පාඩුව කාටද? මේ රටේ මහජනතාවට. ඔය කියන ගොඩක් අය කියලා පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් අරගෙන එක්කන. හැබැයි ඒ රෝහල් වල තියෙන මේ රටේ මිනිස්සු, ඒ වෛද්‍යවරුමයි, රජයේ රෝහලේ ඉන්න වෛද්‍යවරයා තමයි හවසට ඇවිල්ලා පෞද්ගලික රෝහලේ ඉන්නේ. ඒ නර්ස්ලම එනවා එකම කණ්ඩායම. එතකොට එක වැරද්දක් වුණොත් ඒක රජයේ රෝහලට විතරයි කියන්නේ. එතකොට අනිත් රෝහල් වල වෙන වැරද්ද එයයි කියන්නේ නැහැ. ඒක නිසා මේ ජනතාව බය කරලා ඉස්සර රජයේ ස්පිතාල කියන්නේ ඒකට යන මිනිස්සු ලොකු වගකීමකින් අදත් ලංගම් බස් එකට බය නැතුව අත දාන්නේ රතු පාට දැකලා ඒක රජය කියලා. මේ රජය කියන තැනට මිනිස්සු පත් වෙලා තියෙනවා වගකීමක් එක්ක. අද රජයේ රෝහලට යනකොට මිනිස්සුන්ට අමුතු චිත්‍රයක්ම වලා යවන්නේ බය කරලා. අපි අහලා තියෙනවා කියනවා ලෙඩෙක්ගේ ලෙඩෙන් 50%ක් ඒ අයව කතා කරලා සනසලා ඒකෙන් මුදවා ගන්න පුළුවන් කියලා. අපි දකිනවා වෛද්‍යවරයා හොඳනම්, හොඳට කතා කරනවා නම්, හොඳට හිනා වෙනවා නම්, එක්කෝ තාත්තේ, පුතේ, දුවේ, අක්කේ, මල්ලි කියලා කතා කරනවා නම් ඒ ලෙඩාගේ ලෙඩෙන් කොටසක් සුව වෙනවා. එතන ඉන්න නර්ස් හොඳට සලකනවා නම්, කම්කරුවා හොඳට සලකනවා නම් ඒ අය කියනවා මම මේ රෝහලට ගියා, වෛද්‍යතුමාත් හොඳයි, කාර්ය මණ්ඩලෙත් හොඳයි කියලා. හැබැයි ගිය ගවම්ම ඉන්නවා හරහට කට්ටියක්, බලන්නේ නැහැ, බයිනවා. එහෙම එතකොට මේ රජයේ රෝහල් වල ඉන්න මේ සියලු දෙනාම හැමෝගෙම අතින් වරදි වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක්ගේ වැරද්දක් වුණාම පහුගිය දවස්වල වෛද්‍යවරු බය වුණා. මොකද යම් කිසි වෛද්‍යවරුන් අතින් තමයි වැරදි වෙන්නේ. ඇයි? ඔපරේෂන් එක කරන්නේ වෛද්‍යවරයෙක්නේ. ඉතින් වැරදි වෙන්න බැරිද? එතකොට ඒක උලුප්පල උලුප්පල දැම්මම වෛද්‍යවරයා රෝහලට යන්න බයයි. වැරද්දක් වුණොත් ගේගෙන තියන්න එනවා, මහපාරදී ගහන්න හදනවා. ඉතින් මෙහෙම කරන්න ගියොත් මේ රටේ මිනිස්සු මේ රස්සාවට එන හේකුත් නැහැ. දෙක, මිනිස්සු රෝහල් වලට යන්නේ නැහැ. මගේ යාළුවෙක් ගිය සතියේ ගරු ඇමතුමනි රත්නපුර රෝහලට ගියා. ඔපරේෂන් එකක් ගන්න. සිහි නැති කරන්න නම් එපා කියලා. මාව හිරිවැට්ටලා මේක කරන්න කියලා. ඇයි? මේ කියනේ බය වුණා මිනිස්සු බය වෙලා. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි අපි ආණ්ඩුවෙන් කොච්චර මුදලක් වැය කරනවද අපි සෞඛ්‍යට? නිදා සෞඛ්‍යට. දැන් කාට හරි හිතන්න පුළුවන් එහෙමනම් ඔය සෞඛ්‍යට වැය කරන මුළු මුදලම රෝහල් නඩත්තු කරන්නත් නැතුව, පඩි නඩි ගෙවන්නේ නැතුව, කිසිම දෙයක් කරන්න නැතුව සම්පූර්ණ මුදල රක්ෂණ සමාගමකට ගිහිලා සියලු දෙනාටම රක්ෂණ කාඩ් එකක් දෙනවා. මෙන්න ඔබට ඕනම තැනකින් ගිහිලා බෙහෙත් ටික ගන්න කියලා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒක කියන්න පටන් ගත්තොත් කොයිට හැ දෙයක් කියනවා. කොයිට හැ දෙයක් කියනවා. ඔන්න ඔක පෞද්ගලිකරණය කරලා මේ රටේ රෝහල් පද්ධතිය නැති කරා කියලා. හැබැයි දැන් රජයේ රෝහල්ට බයිනවා. අපි කියන රජයේ රෝහල තියෙන්න ඕනේ. ඒකේ විශ්වාසයක් තියන්න ඕනේ. මේ අහිංසක මිනිස්සුන්ට විශ්වාසය ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් රෝහල්ට යන පිරිස අඩු වෙනවා. ඒකම පහුගිය කාලේ අපි ඔක්කොම කතා කරා. සේනක බිලේ මැතිතුමාගේ ප්‍රතිපත්තිය. එතුමාගේ ප්‍රතිපත්තිය තමයි හැමෝම කතා කරේ. මේ පාර්ලිමේන්තුවේ මාත් අවුරුදු 13ක් වෙනවා. විවාද වලට කතා කරලා තියෙනවා. මේ කතා කරන අය කියනවා මේ බ්‍රෑන්ඩ් එකෙන් ලියන නිසා අහිංසක රෝගී ගියාම හොඳම බෙහෙත කියලා ලියනවා. ඒක වැඩිම මිලක්. හැබැයි පැරසිටිමෝල් නම් පැරසිටිමෝල් ඒකෙන් නමින් ලියන්න කිව්වා. එකම බෙහෙත බ්‍රෑන්ඩ් එකට වැඩි ගාණක් ගන්නවා කිව්වා. දැන් මේ කට්ටිය කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් එකෙන් ලියන්න කියලා දැන් කියන්නේ. ෆාමසියටත් හොඳයි, රටින් බෙහෙත් ගේන අයටත් හොඳයි. ඇයි? මම වුණත් කැමති හොඳම බෙහෙත ගන්න. දැන් පෙනඩෝල් නම් වෙන නමකින් හොඳයි කියලා කියනවනම් මම සල්ලි දීලා ගන්න ඒ හොඳ නමින්. දැන් මිනිස්සුන්ගේ අතේ තියෙන ඉතුරු සල්ලි ටිකක් නැති වෙන වැඩක්. ඇයි? මේ බාලවේත් කිව්වම හොඳම බෙහෙත නම් බ්‍රෑන්ඩ් එකෙන් හොඳ වෙන්න ඕනේ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සැපුම් අංශේ කට්ටියත් මේ බෙහෙත් ගේනකොට පැරසිටිමෝල් නම් ඒක හොඳමද කියලා බලන එක හොඳයි. අපි කාරුවත් බාල බෙහෙත් ගේන්න කැමති නෑනේ. දැන් ලෝකේ බාල බෙහෙත් නෑ කියන්නේ නෑ. ඇති. හැබැයි ආණ්ඩුවක් ඇටියට බාල බෙහෙත් ගෙනල්ලා මෙරටේ මිනිස්සු අපහසුතාවයට පත් කරන මරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඇමතිතුමා, ඇමතිතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වත් මේ රෝහලේ ප්‍රශ්නයක් තියෙන ඇමතිතුමා බලන්න කියලා. එතුමා බලනවා. හැබැයි මේ ඔක්කොම ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔක්කොම ටික කේලිය රඹු කළ ඇමතිතුමාගේ පිටින් දේවන්න හදන්නේ. දැන් මේ විශ්වාස බංගෙ දින දැන් මෙතුමා අයින් කරොත් මේ ආණ්ඩු පක්ෂයේ කෙනෙක් තමයි ඇමති වෙන්නේ. වැඩේ හරියනවද හෙට උදේට? ඔය ඉන්න කට්ටියම ඉන්නේ අර අමාත්‍යාංශය ඉඳලා මේ රටේ. ඒක පළාත් සභා නමයක් තියෙනවා. වැඩිම රෝහල් සංඛ්‍යාවක් තියෙන පළාත් සභා නමයි. ඒ පළාත් සභා නමේ රෝහල් කීයක් තියෙනවද? ඒවා වෛද්‍යවරු නැද්ද? කාර්ය මණ්ඩල නැද්ද? ඒ ආණ්ඩුකාරවරු පාලනය කරනවා ඒ පළාත් සභා. කොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි සියලු දෙනාම කැමති අවුරුදු 99යි දශමයක් ඉඳලා නම් 100ක් ඉන්න. කිසි කෙනෙක් අකමැති නෑ. අර
කරුවෙන්තා තම මිනිත්තු දෙකක් කරා.
තමන් අයිසූ එකේ හිටියත් ගලවන්න දෙන්නේ නෑ. තමන්ගේ කෙනෙක් හිටුත් අපි ගලවන්න දෙන්නේ නැපා කියනවා. ඇයි? තව තප්පරයක් හරි තියාගන්න. ඒක නිසා මේ රටේ මිනිස්සුන්ට අසාධාරණයක් කරනවා නම් අසාධාරණ පැත්තේ අපි නෑ. මේ අහිංසක මිනිස්සුන්ට සල්ලි තියෙන ඒගොල්ලෝ සිංගප්පූරු හරි යයි. මෙරටේ සෞඛ්‍ය ඇමතිවරු හිටියා සිංගප්පූරු ගියා. ආදර්ශය දීලා තියෙන එහෙමයි. මහා ලොක්කොට මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා. මෙරටේ තමන්ගේ රටේ සෞඛ්‍ය පද්ධතියේ බෙහෙත් ගන්න බය මේ රටේ දින පෞද්ගලික රෝහලෙත් දැන් නැතුව සිංගප්පූරු ගිය අය පහු ඊයේ පෙරේද කතා කරන්න ඇවිල්ලා මෙරටේ සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය ඇමතිවරු මෙරටේ බෙහෙත් ගන්න බැයි නම් ඒ කාලේ අපේ රටේ සෞඛ්‍යද එදා මොකද වෙන්න ඇත්තේ? ඒක නිසා අපි දමනාසල ඔක්කොටම කියනවා අපි ඔක්කොම එකට ඉමු. හොරකම, මරකම, වංචාව, දූෂණය අපි නැති කරමු. හැබැයි මෙරට අහිංසක මිනිස්සු බය කරන්නේ නැතුව රෝහලේ අඩුපාඩුවක් තියෙනවා නම් අපිත් දමනාසලත් එක්ක ඉඳලා ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා අපිට කරන්න පුළුවන්න්නේ මේ සෞඛ්‍යේ හොඳ
අවසන්
තැනට ගේන්න ඔක්කොම යෝජනා කළා. ඒ යෝජනා ටික අපි හරියට ක්‍රියාත්මක කරන්න 225ම එකතුලා කටයුතු කරමු. එහෙම නැතුව එක්කෙනෙක්ගේ පිටින් මේක තියලා අමේ ඇමතිතුමා අයින් කරා කියලා
ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක නිසා අපි සියලු දෙනාම කියනවා ඔබ කියන යෝජනා මේ සෞඛ්‍යංශයේ විශාල පිරිසක් ඉන්නවා. ඒව අරගෙන අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක හදා ගන්නම්. ඒක නිසා මේ රටේ මිනිස්සු වය කරන්නත් මෙන්න මේ බෙහෙත් ගහලා මේ රටේ මිනිස්සු මැරෙනවා කියලා ළමයෙකුටවත් බෙහෙත් දෙන එක රජයේ රෝහලෙන් නැති කරන්න එපා කියමින් ඔබතුමාට මේ කටයුතු ඉස්සරහට සත්‍යමත්ව කරගෙන යන්න ලැබේවා කියමින් මරිණා ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්වරුනි. ඊළඟට ගරු මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනාඩි 10ක් තිබුණා. දැන් ඒකත් අඩු වෙලා 8 වෙලා. සෞඛ්‍ය අමාත්‍යතුමනි විනාඩි 8ෙන් නම් ගොඩක් දෙයක් කියන්න අමාරුයි. මටත් මේ ෆයිල් එකක් ගෙනල්ලා දීලා තිනෝ මේකේ විස්තර ගොඩක් තියෙනවා. මං හිතන්නේ මේ මිලදී ගැනීම පිළිබඳ එකින් එක මෙතන කීවා කියලා එකින් ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා. ඒ වගේම දැන් මේ විශ්වාස භංග යෝජනාවේදී විශ්වාස භංගයේ ජයගත්තුත් ඔබතුමා ඉවත් වෙනවා. එහෙම නැත්නම් ඔබතුමා අමතිවරය හැටියට කටයුතු කරනවා. ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේ මම හිතන්නේ නෑ අමාත්‍ය ධූරය වෙනස් වූ පමණින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්නය විසඳෙයි කියලා. එතකොට මේ වංචා දූෂණ ගැන නිතර ඊයේත් අද කතා වුණ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ සඳහා ප්‍රධානම මඟ පාදලා තියෙන්නේ මේ හදිසි මිලදී ගැනීම හරහා. ඇයි මේ හදිසි මිලදී ගැනීම කරන්න වෙලා තියෙන්නේ? මම හිතන්නේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි අපේ මේ තොරතුරු පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව නිසි දත්ත කොයි වෙලාවකවත් නැහැ. දැන් ඔබතුමා ගිහිල්ලා ඇහුවොත් එහෙම පැරසිටමෝල් පෙති කීයක් ලංකාවේ ඉතිරි වෙලා තියෙනවද සෞඛ්‍ය පද්ධතිය කියලා කිසිසේත්ම මේ නිලධාරීන්ට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. 2008 ඉඳන් තොරතුරු පද්ධතියක් හඳුන්වලා දීලා තිබුණා බිලියන ගාණක් වියදම් කරලා. හැබැයි රෝහල් තියෙනවා 1150ක්. මේකට සම්බන්ධ වෙලා තිබුණේ 400ක් විතර. ඊට පස්සේ අපි කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා මම රාජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉන්න කාලේ ඔවුන් කිව්වා මේක අසාර්ථක පද්ධතියක් කියලා. ඒ අනුව නව පද්ධතියක් හඳුන්වලා දෙන්න කටයුතු කරා තොරතුරු පද්ධතියක්. ඒ සඳහා මම ඇහුවේ ආපු නිලධාරීන්ගෙන්. දැන් ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලයක් තියෙනවා. කාගිල්ස් එක ගත්තොත් 500කට වැඩි අවුට්ලට්ස් තියෙනවා. විවිධ භාණ්ඩ තියෙනවා 1000කට වැඩි. එකක් අඩු වුණත් ඔවුන්ට කොළඹ ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇයි ඒ වගේ පද්ධතියක් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට හදන්න බැරි කියලා. ඉතින් ඒ පටන් ගත්තා. පටන් ගත්තාම කවුද මේකට වැඩියම විරුද්ධ වුනේ? වෛද්‍ය සැපුම් මේකගේ නිලධාරීන් කීප දෙනෙක්. හැම කෙනෙක්ම නෙමෙයි උදව් කරපු අය ඉන්නවා. මේක කරන්න දුන්නෙම නැහැ. ඒ එවකට තොරතුරු පද්ධතිය ටෙන්ඩර් දිනාගෙන අවුරුදු 15ක් විතර කරගෙන ගිය සමාගමේ ප්‍රධානියා මං හම්බෙන්න ඇවිල්ලා කිව්වා ඔබතුමා කළු ගල කොළු ගහගන්න එපා මේක වෙනස් කරන්න යන්න එපා කියලා. මම බැනලා එළෙව්වා කාමරින්. මම ඒකට ජනාධිපතිතුමාටත් ඒ ගැන දැනුම් දීමක් කරා. හැබැයි දැන් ඒ අලුතෙන් හදපු පද්ධතිය යම් තාක් දුරකට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වෙනවා. මොන සෞඛ්‍ය අමාත්‍යවරයා හිටියත් මම හිතන්නේ ලංකාවේ සියලුම රෝහල් 1151ත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 350ත් එකිනෙක සම්බන්ධ කරලා මේ තොරතුරු පද්ධතිය ලංකාව පුරා විහිදුව ගන්නකම් කවදාවත් අපිට හරියට තොරතුරු වෙන්නේ නැහැ. තොරතුරු නැතුව හදිසි මිලදී ගැනීම නවත්තන්නත් බෑ. එක දවසකට උදේ ඇවිල්ලා කියනවා බෙහෙත් වර්ග කීයක් නැති වුණාද කියලා ඇහුවම 50ක් නැහැ කියනවා. ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා 65ක් නැහැ කියලා. ඇයි මේ 15ක් එක දවසට වැඩි උනේ කිව්වම කියනවා නෑ තොරතුරු ආවේ දැන් කියලා. ඉතින් මේක තියාගෙන ඔබතුමා නෙමෙයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හිටියත් මම හිතන්නේ මේ හදිසි මිලදී ගැනීම නවත්තන්න පුළුවන් කමක් තියේ කියලා. ඉතින් ඒක නිසා මේ තොරතුරු පද්ධතිය IT network එක රට පුරා සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සම්බන්ධ කරන්නම අවශ්‍ය වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම වෛද්‍යමය වශයෙන් ගත්තොත් ඖෂධ 3000කට වැඩිය තියෙනවා මිලදී ගන්නවා. සර්ජිකල් ඐම් ශල්‍ය වෛද්‍ය උපාංග 14000ක් තියෙනවා. ටෙන්ඩර් තියෙනවා 1000ක් ඖෂධ සඳහා. ශල්‍ය වෛද්‍ය උපාංග සඳහා තව 1000ක් තියෙනවා. 2000ක් ටෙන්ඩර් කරන්න ඕන. මේ ඉන්න නිලධාරීන්ට මේක කරගන්න බෑ. මනුස්ස මොලයකට මේක කරන්න පුළුවන් තරම් කාර්යක්ෂමතාවක් එහෙම කැපැසිටියක් ධාරිතාවක් එහෙම හැදෙන්නේ නැහැ මේක ආයතනයකට දෙයකට මේක කරන්න බෑ. ඒක නිසා මම යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමනි කවුරු සෞඛ්‍ය අමාත්‍ය වුණා මේ අපි ගත්තොත් එහෙම හෘද ආබාධ සඳහා දෙන ඖෂධ තියෙනවා වර්ග 40ක් 50ක් විතර. මේක ගෲප් කරන්න වෙනවා. ගෲප් කරලා ටෙන්ඩර් එකක් කෝල් කරන්න වෙනවා. අධිරුධිර පීඩනයට දෙන ඖෂධ වර්ග 15ක් විතර තියෙනවා. මේ 1000 ඖෂධ සඳහා තියෙන ටෙන්ඩර් 1000 අඩුම ගානේ අපි 100කටවත් අඩු කරගන්න ඕන. ඒ සඳහා අපි උත්සාහයක් දැරුවා පටන් ගත්තා. වෛද්‍ය සමන්රත්නායක මැතිතුමා ඒකට සහයෝගය දුන්නා. මම හිතන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් ටෙන්ඩර් ප්‍රමාණය අඩු කරගත්තොත් වෙන වංචා දූෂණ අවම කරගන්නත් පුළුවන්, මේ අකාර්යක්ෂමතාව නැති කරගන්නත් පුළුවන්, ඖෂධ හිඟවීම බොහෝ දුරකට අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ තොරතුරු තාක්ෂණ පද්ධතියට එරෙහිව කටයුතු කරපු අමාත්‍යංශ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න පියවරක් ගන්න. ඒක හරියට අපි කරගත්තා නම් සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ ප්‍රශ්න වලින් ඔබතුමාට ওই චෝදනාත් සෑහෙන දුරකට අඩු වෙනවා කියලා මං හිතනවා. ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ NMRA ඇක්ට් එක හරහා පිහිටවපු ආයතනෙම දුර්වල ආයතනයක්. ඒ පනත දුර්වලයි, හදලා තියෙන ආයතනෙ දුර්වලයි. ඒ අක්‍රමිකතා සඳහා මග පාදන ස්වාධීනව කටයුතු කරනවා කියන බලගතු ආයතනයක් නිර්මාණය කරලා තිනෝ නිසි වැඩපිළිවෙලක් නැතුව නිසි උපදේශයකින් තොරව මොන වංචාව කරත් දූෂණය කරත් මොන බාල බෙහෙත ගෙනාවත් මොකද්ද තියෙන දඬුවම? මේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 131 යටතේ මොකද්ද කියන්නේ? මේ පනතේ යම් විධි විධානයක් හෝ යටතේ සාධන යම් නියෝගයක් උල්ලංඝනය කරන සෑම තැනතුකට වරදකට වරදකරු විය යුතු අතර වරදකරු කිරීමේදී වරදේ ස්වභාවයේ මහජන සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධ වරදක රුපියල් ලක්ෂ 2කට වැඩි දඩයකට හෝ වසර 3කට වැඩි බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාරගත කරන්නේ ලක්ෂ මේ මේ දඩේ මේ සමාගමකට කිසිම වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අප මමත් ඉන්න කාලේ මේ පනත සම්පූර්ණයෙන්ම ප්‍රතිචෝදනය කරන්න ඕන කියලා
යෝජනා
වෙනවා. එය කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. මේකේ කොස්මෙටික්ස් කැල සම්පූර්ණයෙන්ම නැහැ. ඉතින් මේක තියාගෙන කරන්න බෑ. ඒ වගේම තමයි SPC ආයතනයේ පුළුල් කිරීම සඳහා විශේෂයෙන්ම රාජ්‍ය උසුසල් වැඩි කිරීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ වගේම ඔබතුමා ලොකු වරදක් කරගත්තා. දූෂණ චෝදනාවලට ලක් වෙච්ච සභාපතිවරයෙක් SPC ආයතනයේ සභාපති කරගත්ත ඔබතුමා නිකරුණේ නිරාපරාධී ප්‍රශ්න ගණනාවකට ඔහු නිසා මුණ දුන්නා. මේ තියන්නේ 2019 වර්ෂයේදී නිකුත් කරපු රජයේ වංචා ආයතනවල සිදුවී ඇතයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ. මේකේ මොකක්ද කියන්නේ? රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අයවකට හිටිය සරත් ලියනගේ ෆ්ලූක්ලොක්සිසිලින් ග්‍රෑම් 250 ඖෂධයේ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 42ක වරදක් කළා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ. මේකට දඬුවම් දෙන්න කියලා මම රාජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉඳිද්දි 100කට මගේ අත් අකුරෙන් පැමිණිල්ලක් දැම්මා. මගෙන් කට උත්තර ගත්තා. ඒ මිනිස්සුන්ට වෙච්ච වැඩක් නෑ. අන්තිමට ISPC එකේ සභාපති වුණා. මේ වංචා දූෂණ සහායන ගානකට ඔහු සම්බන්ධ වුණා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ SPC ආයතනයේ නිලධාරීන්පත් කිරීමේදී යම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව දක්ෂතාව තියෙන සුදුසු පිරිසක් පත් කරගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ මේ ගැටලුව දිගින් දිගටම යනවා. ඒ වගේම ඍජුව වෙනත් රාජ්‍යයන්ගෙන් සහ මහු සමාගමෙන් SPC ආයතනයට ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන හැටියටත් මම යෝජනා කරනවා. ඒත් එක්කම අපේ රටේ දේශීය නිෂ්පාදකයන් සහයන පිරිසක් ඉන්නවා. මේ වෙච්ච ප්‍රශ්න නිසා දේශීය ඖෂධ නිෂ්පාදනය කරන සමාගම වලට බරපතල ප්‍රශ්නයක් එමු පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒ සැකය निराකරණය කිරීම සඳහා ඔවුන්ට හැකි ඉක්මනින් අඩුම ගාණ USFDA ලයිසන් එක ලබා දෙන්න මේ ප්‍රමිතිකරණය ලබා දී මම දැක්කා එක සමාගමකට මේ වෙනකොටත් එක කර්මාන්තශාලාවකට ඔවුන් නිරීක්ෂණය කරන්න අවිල්ල තියෙනවා. අනිත් සමාගම වලටත් මේ පහසුකම් ටික සපයලා දුන්නොත් විශ්වාසනීයත්වය
අවසන් කරන්න කාලය අවසන් වෙනවා.
ඒ එහෙම නොවුනොත් වෙන්නේ අපේ සමස්ත පද්ධතියෙන් බිඳ වැටෙනවා. ඖෂධ නිෂ්පාදනය කරන රට ඇතුළේ තියෙන ක්‍රමවේදයක් බිඳ වැටෙනවා. ඒ වගේම නියෝජක කතානායකතුමනි මට තව මිනිත්තුවක් දෙන්න මේ කාරණේ කියලා මම අවසන් කරනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන් පිළිබඳ ඇතිවලා තියෙන ප්‍රශ්නේදී වෛද්‍යවරු තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කැණි මඩල වගේ කටයුතු කරන්නේ. ඔවුන්ට මේ රටේ ඉන්න කිසිම හේතුවක් නැහැ මේ වෙලාවේ. ඉන්නවනම් ඉන්න කෙනා ඉන්නේ එක්කෝ අම්මා තාත්තා වයස නිසා බලා ගන්න ඕන නිසා, එහෙම නැත්නම් ළමයා විභාගයකට ඉන්න නිසා, එහෙම නැත්නම් ඉංග්‍රීසි විභාගය කරගන්න බැරුව පිටරට යන්න බැරි නිසා, ඉතාම සුළු පිරිසක් රට ආදරේ නිසා රැඳිලා සිටිනවා. ඒක නිසා මම යෝජනා කරනවා කඩිනමින් ඊළඟ අයවැයේ ඉඳන්වත් සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට රුපියල් 80,000කත් විශේෂඥ වෛද්‍යවරයෙක්ට රුපියල් ලක්ෂයකත් රඳවා ගැනීමේ දීමනාවක් රිටේනින් ලවන්ස් එකක් දෙන්න කියලා. එහෙම නොවුනොත් එහෙම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීම කවුරු ආවත් නවත්තන්න බෑ කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරමින් මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු කෝකිලා ගුණවන්දන මැතිනි ඔබතුමිට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු කෙහෙලිය රමුකල මැතිතුමාට ඉදිකරන යොමු කරන ලද විශ්වාස භංග යෝජනාව ගැන සලකා බැලීමේදී විශ්වාස ලවංග යෝජනා කියවීමේදීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට දැනෙන්නේ මේක ලොකු අවබෝධයකින් මේ විශ්වාස ලවංග යෝජනාව ඉදිරිපත් කරාද කියන කාරණාව. විශේෂයෙන්ම මේ විශ්වාස ලවංග යෝජනාව ඉදිරිපත් කරනකොටත් මේ ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල පත් කරලා ඉවරයි. මේ වගේම තියෙන චෝදනා යටතේ තියෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඖෂධ ගෙන්වීම, අධික මිලට ඖෂධ ගෙන්වීම, බාල වර්ගයේ ඖෂධ ගෙන්වීම වගේ චෝදනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතොර මේ සියල්ල දිහා අපි හැරලා බලනකොට අපිට ගන්න තියෙන තීන්දුව තමයි මේක කෙහෙලිය රඹු කැල්ල ඇමතුමාද වග කියන්න ඕනේ මේ තත්ත්වයට. එහෙම නැත්නම් රටක් හැටියට ආර්ථික වශයෙන් අපි මුහුණ දෙන අර්බුද මේ සඳහා වග කියන්න ඕනද කියන කාරණාව. මේකවත් තේරුම් ගන්න බැයි නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මම විශ්වාස කරනවා
මේ රට ගොඩනගන්න ඒ අය කවදාක්වත් එකඟතාවයකින් රජයත් එක්ක එකතු වෙලා කටයුතු කරන එකක් නැන්නේ. ඒ අයට සැබෑ ඌමනාවක් නැහැ කවමදාක්වත් මේ රට ජනතාවට වෙනුවෙන් ජනතාවට ගැළපෙන විදිහේ වැඩ පිළිවෙලක් එක්ක ජනතාවට ගැළපෙන විදිහේ ප්‍රතිපත්ති එක්ක මේ රට ගෙනියන්න. විශේෂයෙන්ම මේ යොමු කරන චෝදනා එක්ක කවුද අසරණ වෙන්නේ කියලා අපව බැලුවොත් අවසානයේ අසරණ වෙන්නේ සහ බිල්ලට යන ජනතාව. විපක්ෂය හැමදාම ඉඳගෙන විපක්ෂයේ ඉඳගෙන කරපු දේ තමයි ජනතාවට ආණ්ඩුව කෙනෙහි බයක් ඇති කරන්න කටයුතු කරපිය. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි ඉතාමත් සංවේදී ක්ෂේත්‍රයක්. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාවේ විශ්වාසය රැකගන්න එක මේ 225 වගකීමක්. අපි දැක්කා මේ ආකාරයටම කොවිඩ් වසංගතය ආපු වෙලාවෙත් විපක්ෂය හැසුරුණ හැටි. කොවිඩ් වසංගතය ඇවිල්ලා මට මතකයි අපේ රටේ ආර්ථිකය මොනතරම් කුඩා වුණත් ඒ වෙලාවෙත් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශයත් තීන්දුව කරා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන එක පළවෙනි වගකීම හැටියට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා ආර්ථිකය කොතනක තිබුණත් ආර්ථිකය කඩන් වැටේ කියලා දැන දැන අපි පටවහල මිනිස්සු වෙනුවෙන් ඉන්ධන ටික එන්නත් ටික ගේන්න කටයුතු කරා. ඒ වෙලාවේද මොකද විපක්ෂය හැපැතින් දන් කිව්වේ? නෑ රට අරින්න ඕනේ. ඒ වගේම මේ රට ජනතාවට මේ එන්නත දුන්නොත් හෙට මැරෙන්න පුළුවන්, තව සතියකින් මැරෙන්න පුළුවන්. මේක ඉතාම භයානක ඖෂධයක් මේ එන්නත. ඒක තමයි කිව්වේ. හැබැයි ඒ අය ජනතාවට ඒ බිල්ල මවලා හොරෙන් ගිහිල්ලා එන්නත විදගත්තා. ඒ වගේ වැඩක් තමයි මේ වෙලාවෙදිත් මේ විශ්වාස භංගය හරහා කරන්නේ. අපේ රටේ අදටත් ජනතාවගේ විශ්වාසය තියෙන මේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන විශේෂයෙන්ම මම කියන්න ඕන මේ රටේ බහුතනයක් දෙනා අදටත් තමන්ගේ අවශ්‍ය බෙහෙත් ටික ගන්න යන්නේ ළඟම තියෙන ආණ්ඩුවේ ස්පිරිතාලෙට. එහෙම තියෙන රටක මෙවැනි බීවිතිකාවක් ඇති කිරීම තුළින් ජනතාවට කරන සාධාරණ කුමක්ද? අපි දන්නවා සමහර එන්නත්වලදී ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. විපක්ෂයේ මේ ගැන දැනුමක් තියෙන වෛද්‍යවරු හැටියට ඉන්න මන්ත්‍රීවරු පිරිසකුත් ඉන්නවා. එතකොට මේ ආසාත්මිකතා සීරෝ වුණ රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙම රටක් අපි කවදාවත් අහලත් නැහැ. එහෙම ඖෂධයක් ගැන අපි අහලත් නැහැ. එතකොට මේ ආසාත්මිකතාවයක් දෙකක් තුනක් ඇති වුණා කියලා අපි හදවතින්ම කනගාටුව ප්‍රකාශ කරනවා ඒ ආසාත්මිකතාව එක්ක මියගිය පවුල්වල ඥාතීන්ට. හැබැයි ඇයි අපි අවදානමක් තියදිත් ඒ ඖෂධය දෙන්න කියන කාරණාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි නැද්ද කියන කාරණාව පිළිබඳ මට ලොකු සැකයක් තියෙනවා. අපි ඒ වෙලාවේදී බලන්නේ ඒ අවදානම තියදිත් ඒ ඖෂධය දෙන්නේ ඒ කෙනාගේ ජීවිතේ බේරා ගන්න ඕන නිසා, ජීවිතේ රැක ගන්න ඕන නිසා. ඒ සම්හාර විට ඒ ඖෂධය නොදුන්න නම් ඒ කෙනාගේ ජීවිතේ ඊට වඩා වැඩි ප්‍රමාණයක ජීවිත අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුංචි කාරණා ඉස්මතු කරලා අරගෙන පටු දේශපාලන වාසි ගන්න විපක්ෂයේ දන්න උත්සාහය මම ඉතාමත් පහත් ලෙස සලකනවා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපිට දැනගන්න ලැබුණා අද වෙනකොටත් ජාතික රෝහල් පද්ධතිය ගැන, රටේ රෝහල් පද්ධතිය ගැන මිනිස්සු තුළ සැකයක් ඇති වෙලා තියෙනවා. මේ සැකය අපි කොහොමද නැති කරන්නේ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවාද කරලා අමාත්‍යතුමාට ඇඟිල්ල දික් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇඟිල්ල දික් කරලා මේක විසඳන්න පුළුවන්ද? ඇයි අපිට හදිසි මිලදීන් ගැනීම සිද්ධ වුණේ? ගන්න සිද්ධ වුණේ? ඇයි මේවා ගැන හොයලා බලන්න බැරි? ඇයි අපිට හදිසි මිලදී ගැනීම ගන්න සිද්ධ වුණේ? කොරෝනා වසංගතයත් එක්කලා මේ රට ආර්ථික වශයෙන් කඩන් වැටෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තමන්ගේ ඖෂධ සපයන සමහර සමාගම් සමහර ආයතන ඖෂධ සපයන එක නතර කරලා ඒ වෙලාවේදී අපිට සිද්ධ වුණා සෞඛ්‍ය ඇමතිවරයාට අමාත්‍යාංශයට සිද්ධ වුණා තීන්දුවක් ගන්න ආණ්ඩුවට ඒ බෙහෙත නැත්තම් කොහෙන් හරි බෙහෙත හොයලා දීලා ඒ රෝගියාගේ ජීවිතේ බේරගන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා. එහෙම කටයුතු කරනකොට අපිට තේරුණා විශාල මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා දේශීය වශයෙන් ෆාමසිගේ මුදල මිලදී බෙහෙත මිලදී ගන්නකොට කියලා. එමනම් ඒක වළක්ව ගන්න කරන්න තියෙන හොඳම දේ හැටියට ගරු ඇමැත්තුමත් අමාත්‍යාංශයත් තීන්දු කරා. එමනම් අපි මේ විශාල වශයෙන් නාස්ති වෙන මුදල සමහර රුපියල් 500ට ගන්න තියෙන බෙහෙත් පෙත්ත ලෝකල් මිලදී ගැනීමක් කරනකොට ෆාමසිගේ මිලදී ගැනීමක් කරනකොට ඒක සමහර 1500යි 2000යි. ඒ නිසා තීන්දුවක් ගන්න සිද්ධ වුණා හදිසි මිලදී ගැනීම වලට ගිහිල්ලා රටේ ආර්ථිකය මේ කඩන් වැටලා තියෙන වෙලාවේදී අපි රජයට යම් මුදලක් ඉදිරිපත් ඉතුරු කරනවා වගේම රෝගීන්ගේ රෝගියාව බේරගන්න අපි කටයුතු කරනවා කියලා. ඉතින් මේ මෙවැනි වැඩපිළිවෙලක් සද්භාවයෙන් කරගෙන යද්දි තමයි මේ චෝදනා මේ විදිහට ඉදිරිපත් කරන්නේ. යම් යම් අඩුකඩුකම් නැත්තේ නෑ. අපි දන්නවා
කරුමන්ත්‍රීතු මෙතන මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
අපි දන්නවා සමහර අවස්ථාවන්වලදී අපි අහලා තියෙනවා. යම් යම් ආයතනවල ගරුවැමතුමනි යම් යම් දූෂණ අක්‍රමිකතා සිද්ධ වෙනවායි කියලා. සර් මම විශ්වාස කරනවා. ඔබතුමාට පුළුවන් මේක නැවත වතාවක් දත්ත පද්ධතියක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යයි. අර චන්න ජයසුන ඇතුමා කිව්වා වගේ කාගේ සායතනයට පුළුවන් නම් මීරිගම නැති සබන් කැටේ යන හෙඩ් ඔෆිස් එක දැනගන්න, අනුරාධපුරයේ නැති සීනි පැකට් එක ගැන හෙඩ් ඔෆිස් එක දැනගන්න. ඇයි රජයක් වෙලා ප්‍රධානම අමාත්‍යාංශයක් වෙලා ඇයි අපිට මේක කරන්න බැරි? මේක ඉතාමත් ගැටළු සහගත තත්ත්වයක්. මෙන්න මේ කාරණාව නිවැරදි කරගත්තොත්, හොඳ දත්ත සත්‍යදත්තයක් අපි හදාගත්තොත් තියෙන අඩුපාඩුකම් සියල්ලම අපිට ඉවර කරන්න බැරි වුණත් මේ ජනතාව තුළ තියෙන සැකය, අමාත්‍යවරයා ගැටියට ඔබතුමා ගැනත් අමාත්‍යංශය ගැනත් තියෙන සැකයත් නැති කරගෙන වඩාත් ඵලදායි සේවාවක් සෞඛ්‍යංශ තුළින් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. සේනක බිබිලේ මැතිතුමා ගැන අදටත් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ කතා කරනවා. ඔබතුමා ඉතිහාසගත වේවි. ඔබතුමා මේ තීන්දුව අරගෙන හරියට ක්‍රියාත්මක කරොත් අභියෝග සියල්ල පැත්තකට දාලා මම විශ්වාස කරන මේ යෝජනාව ගැන අප කාවින්ද මන්ත්‍රීතුමා ඇතුළු විපක්ෂය ඔබතුමා මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී එක අතක් නෙමෙයි අත් දෙකම උස්සලා සහයෝගය දෙයි කියලා. මොකද අපි ඔය ජනතාව පත් කරලා එවන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාවගේ විශ්වාසය රැකගෙන මේ රට නිවැරදි මාර්ගයට ගෙනියයි කියන විශ්වාසයත් එක්ක. අපි මේ විශ්වාසය රකින්න කටයුතු කරොත් සැබෑ වෙනසක් අපිට කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුවන් වෙයි කියන කාරණාව මතක් කරමින් යනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු කුමාර වෙල්ගම්මැත්තම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
මම පළමුවෙන්ම කාවින්ද ජයවර්ධන අපේ තරුණ මන්ත්‍රීතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ විශ්වාස භංගය ගෙනාව ගැන. අනිත් එක මම ටිකක් කනගාටු වෙනවා මගේ මිත්‍ර කේලිය රඹුකැල්ල මහත්තුමා මමයි කලසරත් මහත්තයයි මන්ත්‍රීතුමයි මෙතන එයා පැත්තේ පේලියේ මේ දෙවනි පේලියේ අපි තුන්දෙන එකට හිටියේ. ඉතින් අපි බොහොම විනෝදෙන් ඒ කාලේ එකට එක අත්වල් බැඳගෙන හිටපු කාලෙකුත් තිබ්බා. ඉතින් දැන් කරු ඇමතුමා මං හිතන්නේ මේ හැම එක්කෙනාම කතා කරන්නේ ඔබතුමා ගැන, නිලධාරීන් ගැන, බෙහෙත් අඩු ගැන, ඒ වගේම බාල බෙහෙත් කියනවා. මේ මොනවා කතා කරන්නේ? අන්තිමට මේ කතාවේ අන්තිම වෙන්නේ කොමිස් මුදල ගැන. මේ මෙතන කතා කරන්නේ කොමිස් මුදල ගැන, වෙන කිසි දෙයක් නෙවෙයි. තමුන්නාන්සලා ඩොලර් හම්බ කරනවා, ඒ ඩොලර් හංගනවා, ඒ වගේ මේ මහජනතාවගේ මුදල් කාබාසිනිය කරනවා කියන එක තමයි කියන්නේ. මම විශේෂයෙන්ම දන්නවා මහ තැමතිවරයෙක් හැටියට අවුරුදු ගානක් හිටියා ඩොලර් හම්බ කරන හැටිත් දන්නවා, ඩොලර් හංගන හැටිත් දන්නවා. ඒ වගේම මේවයි තියෙන ඒ හොරගම් කරන තැන් මහන්නත් අපි දන්නවා. ඒක මේ මම විතරක් නෙවෙයි, මේ ඉන්න ඔක්කොම දන්නවා. මම මෙහෙම කිව්වම ඔක්කොම මේ තරුණ මන්ත්‍රීවරු හැරෙන්නේ. ඉතින් ඒක නිසා ඔක්කොම ඇඟිලි දික් කරන්නේ මේ හොරගම ගැන තමයි කියන්නේ. ඒක සාධාරණයි. මොකද අපේ රට වැටලන්නේ තියෙන්නේ, අපේ රට වැටලා තියෙන නිසා මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් මේ කතා වලින් අපිට තේරුණා මහජනතාව කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියන එක. ඉතින් ඒක ඉතා සාධාරණයි. ඒ වගේම දොස්තර රට හැරලා යන්නේ අය ඒගොල්ලන්ට 130ක බද්දක් ගහන ඉන්න. දැන් ඕක ගහන්න නැත්තම් මේගොල්ලන් රට හැරලා යන්නේ නැහැ නේ. ඉතින් ඇයි මේ ඔක්කොටම මම නම් අපේ ඇමතුමාට ඇඟිලි දික් කරන්නේ නැහැ. මොකද අපි ඔක්කොම එක බෝට්ටුව හැදිච්ච මිනිස්සු. හරි, ඒක නිසා මම ඔබතුමාට ඇඟිලි දික් කරන්නේත් නැහැ. අර මං ඊයේ කිව්වා වගේ අර පෙට්ටිය කියලා මං කියන්නේ. මම වැරදුද දන්නේ නැහැ. පෙට්ටියේ ඉන්න අය මං ඇඟිලි දික් කරන්නේත් නැහැ. මේ රටේ පාලකයෙක් ඉන්නවා. මේ රට බාරගත්ත මම අගමැති කාලේ හිටියා. අගමැති කාලෙන් මම මේක බාරගත්තා. ඊට පස්සේ අපි ජනාධිපති කෙරෙව්වා. ඒ ජනාධිපති කෙරෙව්වේ එක්කෙනෙක් මම 134න් මම ඡන්දෙ දුන්නා. මේ ඉන්න අය මට ඡන්දෙ දෙන්න එපායි කියලා කියද්දි මම ඡන්දෙ දුන්නා. මේ පාලකයා දැනගන්න ඕනේ මේගොල්ලන්ව හරියට ක්‍රියා ඉදිරියේදී හොරගම් කරන්නේ නැතුව ගෙනියන්න. අනිතක පාලකය දැනගන්න ඕනේ. පාලකය කියන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා දැනගන්න ඕනේ කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට විරුද්ධව ක්‍රියා කරන්න. දැන් හොඳම උදාහරණේ තානාපති කාර්යාලයකින් අල්ලා සිල්ලුවයි කියලා කිව්වම ජනාධිපතිතුමා මොකද කරේ? කොමිටියක් දැම්මා. ওই කොමිටි ගැන අපි දන්නවනේ. ওই කොමිටි එකක්වත් වැඩ කරන කොමිටි නෙවෙයි. දැන් පාස්කුවේකෙත් කොමිටි දැම්මනේ. එතකොට ඒ කොමිටියක් දාලා ගෝඨාභය මහත්තයා එයා ඉවත් කරා. ඒක කියන්න ඕන. ගෝඨාභය මහත්තයා මං කොච්චරයට විරුද්ධ වුණත් එයා ඉවත් කරා. මම ඡන්දේ දීපු ජනාධිපතිතුමා කොමිටියක් දාලා, බුරු කොමිටියක් දාලා ඒ කොමිටියෙන් මෙයාව නිර්දෝෂී කරලා මෙයාට ආපහු ඒ ඇමතිකමම දුන්නා. හරි. ඉතින් ඒක වැරදි. ඒ වෙලාවේ තීන්දුවක් ගත්තනම් ජනාධිපතිතුමා එයාට විරුද්ධව හරි මම මේක ඔබතුමාට මම මේ ඇමතිකම දෙන්නේ නැහැ. අයින් කරලා දැම්ම නම් අනිත් අයත් ආදර්ශයට ගන්නවා. අනිත් අයත් එහෙම ආදර්ශයට ගන්නවා.
ක්‍රමන්තවන් තමයි නීති
දෙකක් තියෙනවා. අනේ මාව නෑ නවත්තන්න දෙන්නවා.
නීති දෙකයි තියෙනවා.
හරි. ඔබතුමායි පොඩ්ඩක් ඉන්න. ඔය ආදර්ශයට ගන්න. ඒ ආදර්ශයට ගන්නවා කියන්නේ මම මේ අයට ඇඟිලි දෙක් කරන්නේ නැහැ. මොකද අපි ඔක්කොම සාමාන්‍යයෙන් ওই ඩොලර් වලට කැමති. කැමති අය තමයි මේකේ ඉන්නේ. හරි. නෑ කියලා මං කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මං කිව්වනේ නම්බරේ අපේ නම්බරේ දන්න හින්දා මේක මේ UNP ශ්‍රී ලංකා JVP නෙවෙයි. අපි ඔක්කොම හොරු. ඒක මතක තියාගන්න. අපි ඔක්කොම හොරු. අපි ඔක්කොම එක බෝට්ටුවේ මල්ලි රංජන් කියන්නේ ඒක ඇත්ත. ඉතින් ඒක නිසා මං කියනවා ජනාධිපතිතුමාට ඔබතුමා ලබන ගමන ජනාධිපති ඡන්දෙට එනවනම් මේවා නිවැරදි කරගන්න. මේවා නිවැරදි කරගන්න. ඔබතුමා තමයි මේකට වග කියන්න ඕනේ. මේක අලුත් නෙවෙයි. ඔබතුමා තමයි මේකේ ප්‍රධානම වරදකරු. ඔබතුමා ඡන්දයේ බලාපොරොත්තුෙන් වලේ බලාපොරොත්තුෙන් මේවට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. අනිත් එක මම කියන්න ඕනේ මේ channel 4 කියලා දැන් එකක් යනවා. ඒක මං ඇත්තට මම නම් 150ක්වත් පිළිගන්නේ නැහැ. මොකද channel 4 එකේ සමහර විට රාජපක්ෂලට විරුද්ධව ඒගොල්ලන් යුද්ධ කරපු නිසා ඒගොල්ලන්ට විරුද්ධව ගහන මඩක් වෙන්නත් ඇති සමහර විට ඇත්ත වෙන්නත් ඇති. ওই දෙකම තියෙනවා. නමුත් channel 4 එකක් ඕනේ නැහැ. මේ රටේ අපි දන්නවනේ වෙච්ච දේ. අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරා, මිනිස්සු පිට කතා කරා. කවුද මේකේ මහමොළකරු කියලා? දැන් මේකේ හිටපු රාජ්‍ය නායකයා මොකද කරේ? ඒ රටින් ගියා. රටින් ගිහිල්ලා ඊළඟ ෆ්ලයිට් එකේ මේක වුණාම ආවේ නැතුව ඒ ෂොපින් ගියා. හරි, ඒ ෂොපින් ගියා. එතකොට මේ රට ගැන කිසි කැක්කුමක් තිබුණේ නැහැ. එතකොට මේ channel 4 එක ඕනේ නැහැ අපිට. මේ රටේ කවුද මේ කරේ කියන එක මුළු මහජනතාව දන්නවා. මමත් මින් ඉස්සර පාර්ලිමේන්තුවේ කිව්වා. හැබැයි උඩ ඉන්නවා දෙවියන් වහන්සේ. ඔබතුමාත් ওই පුටුවේ ඉන්නකොට පොඩ්ඩ බලාගෙන ඉන්න ඈ. උඩ ඉන්නවා දෙවියන් වහන්සේ. ඔන්න මේ දෙවියන් වහන්සේ දැන් දඬුවම් දෙන්න පටන් අරගෙන. එයින් එක්කෙනේ තමයි ගෝඨාභය මහත්තයා. ගෝඨාභය මහත්තයා රටිනුත් පනලා දැම්මා. හරිද? ඉතින් ඒ වගේ තවත් ඉන්නවා. දැන් පාරේ හිඟා කන්න යන හදනවා. පාරේ හිඟා කන්න යන හදනවා සල්ලි එක්කව කරන්නේ. හරි, ඒක නිසා බලාගෙන ඉන්න. මුන් ඔක්කොටම දඬුවම් හම්බෙලෝ. මේ දඬුවම් හම්බෙලා හැබැයි හොඳ ආණ්ඩුවක් මේකේ පිහිටවනවා මේ දිව්‍යන් වහන්සේ. කවදා හරි මේ ඉන්න උරු ටික මේ ඉන්න මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම එකම
අවසන් කරන්න
අතුගාල දානවා කියන එක මම ප්‍රකාශ කරමින් මන්නේ.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු කුලසිංහම් දිලිපන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලේස් කරු කොක්ලා ගුණවර්ධන මැතිණිය මූලාසනයට.
அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே நன்றி. சுகாதார அமைச்சின் உயர் அதிகாரிகள் இன்றைய தினம் இங்கு வீற்றிருக்கின்ற பொழுது எனக்கு பேசுவதற்கு சந்தர்ப்பம் கிடைத்தமைக்கு உண்மையில் நன்றி கூற வேண்டும். கடந்த முறை இதேபோன்ற சுகாதார அமைச்சு தொடர்பான விவாதத்தில் நான் கலந்து கொண்டு உரையாற்றுகின்ற பொழுது வவுனியா மாவட்டத்தில் இருக்கக்கூடிய ஒரு வைத்தியசாலை தொடர்பாக நான் உரையாற்றியிருந்தேன். குறிப்பாக கனகராயங்குளம் வைத்தியசாலை. நான் உரையாற்றிய அடுத்த நாளே அந்த வைத்தியசாலைக்கு மாகாண மாவட்ட அதிகாரிகள் அனைவரும் உடனடியாக சென்று அந்த பிரச்சனைகளை தீர்த்து வைத்தனர். அந்த மக்களுடைய கோரிக்கைகளும் அங்கு நிறைவேற்றப்பட்டன. வெறுமனே மருந்தில்லை மருந்தில்லை என்று சொல்லி அங்குள்ள வைத்தியரால் அந்த மக்கள் அவதிக்குள்ளாகிய பொழுது அந்த பிரச்சனை அங்கு தீர்க்கப்பட்டது. எனக்கு ஒரு சந்தேகம், இந்த மாதிரியான வைத்தியசாலைகளுடைய அல்லது கிராமத்தினுடைய பெயரை பாராளுமன்றத்தில் மட்டும் நான் கூறுகின்ற பொழுது நடவடிக்கை எடுக்கப்பட்டால் எமது மாவட்டத்தில் இருக்கக்கூடிய இந்த வைத்தியசாலை தொடர்பான பிரச்சனைகள் தொடர்பாக நான் உரையாற்ற எனக்கு தொடர்ச்சியாக கிட்டத்தட்ட ஒரு மாத கால அவகாசம் தேவைப்படும். இந்த பிரச்சனைகள் அனைத்தும் தீர்க்கப்பட வேண்டும். இது மத்திய அமைச்சின் அதிகாரிகள் இந்த பிரச்சனைகள் தொடர்பாக தீர்க்க வேண்டிய அவசியமில்லை. அந்த மாவட்டத்தில் இருக்கக்கூடிய பிராந்திய சுகாதார சேவைகள் பணிப்பாளரே இந்த பிரச்சனைகளில் அக்கறை காட்ட வேண்டும். ஆனால் இந்த வவுனியா மாவட்டம் ஒரு துரதிருஷ்டவசமான ஒரு மாவட்டமாக கருதுகின்றேன். காரணம், கடந்த 22 ஆண்டுகளாக எமது மாவட்டத்தில் பதில் கடமை புரிகின்ற சுகாதார சேவைகள் பிராந்திய சுகாதார சேவைகள் பணிப்பாளரே இருக்கின்றார். அவர் 22 ஆண்டுகளாக அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே பதில் கடமை புரிபவராகவே எமது மாவட்டத்தில் கடமையாற்றிக் கொண்டிருக்கின்றார். இன்று வரைக்கும் ஒரு நிரந்தரமான ஆர்டிஎச்எஸ் எமது மாவட்டத்துக்கு நியமிக்கப்படவில்லை. இது தொடர்பாக நான் கௌரவ அமைச்சர் ஊடாக நேற்றைய தினம் கூட அது சம்பந்தப்பட்ட கோரிக்கையை நான் முன்வைத்திருக்கின்றேன். விரைவாக இதுக்கான நடவடிக்கையை தாங்கள் எடுப்பீர்கள் என்று நான் இந்த இடத்தில் நம்புகின்றேன். அதேபோல வவுனியா செட்டிகுளம் பிரதேசம் அங்கு இருக்கக்கூடிய வைத்தியசாலை நான் நினைக்கிறேன் கிட்டத்தட்ட ஒரு 33,000 பேருக்கு மேல் அங்கு பலனடையக்கூடிய ஒரு வைத்தியசாலை. ஆனால் அந்த வைத்தியசாலையில் இதுவரை ஒரு பொது வைத்திய நிபுணர் இன்று வரை கூட அங்கு நியமிக்கப்படவில்லை. இப்படியான பிரச்சனைகளை இனங்கண்டு தீர்வு பெற்றுக் கொடுப்பது ஆர்டிஎச்எஸ்ஸின் பொறுப்பு. ஆனால் எந்தவித நடவடிக்கையுமே எமது மாவட்டத்தில் எடுபடவில்லை. அதேபோல மன்னார் இரணையெழுப்பக்குளம் வைத்தியசாலை, நான் பாராளுமன்ற உறுப்பினராக தெரிவாகியவுடன் இரணையெழுப்பக்குளம் வைத்தியசாலைக்கு வைத்தியர் நியமிக்கப்பட வேண்டும் என்கிற ஒரு கோரிக்கையை முன்வைத்திருந்தனர். உடனடியாக நியமிக்கப்பட்டது. இருந்தாலும் சில மாதங்களுக்கு முன்பு ஒரு பிரச்சனை அங்கு நிகழப்பட்டிருக்கின்றது. மின்சாரம் தாக்கி ஒரு இளைஞர் ஒருவரை அந்த மக்கள் அங்கு கொண்டு சென்ற பொழுது உடனடியாகவே அங்கிருந்து வவுனியா வைத்தியசாலைக்கு கொண்டு செல்வதற்காக ஆம்புலன்ஸ் வண்டியை ஸ்டார்ட் செய்த பொழுது ஆம்புலன்ஸ் அங்கு ஸ்டார்ட் ஆகவில்லை. காரணம், அங்கு பேட்டரி பிரச்சனை. அந்த பேட்டரி பழுதடைந்த காரணத்தால் அந்த இளைஞரின் உயிரிழப்பு ஏற்பட்டிருக்கின்றது. தொடர்ச்சியாக இந்த பிரச்சனை அந்த மாவட்டத்தில் நிகழ்ந்து கொண்டிருக்கின்றது. அந்த இளைஞரை மீண்டும் வவுனியாவிற்கு கொண்டு சென்ற பொழுது இடையிலேயே அந்த இளைஞரின் உயிர் அங்கிருந்து பிரியப்பட்டிருக்கின்றது. அது ஒரு வேதனைக்குரிய விடயம். இந்த மாதிரியான விடயங்களை அங்கிருக்கக்கூடிய அதிகாரிகள் தீர்க்காத பொழுது தவறுகளே செய்யாத அமைச்சர் மேல் அந்த பழிகள் சுமத்தப்படுகின்றன. அது ஒரு வேதனைக்குரிய விடயம். இது உண்மையில் அங்கு தீர்க்கப்பட வேண்டிய விடயம். அதேபோல் நான் தனிப்பட்ட ரீதியாக எனக்கும் அங்குள்ள வைத்திய அதிகாரிகளுக்கும் எந்தவித பிரச்சனையும் இல்லை. மன்னார் முருங்கன் வைத்தியசாலையில் எக்ஸ்ரே இயந்திரம் இதுவரை காலமும் இல்லை. நான் சொல்லக்கூடிய விடயங்களை உன்னிப்பாக கவனித்தால் தெரியும், அங்கு இருக்கக்கூடிய சில அதிகாரிகள் நன்மையடைவதற்காகவே இந்த பிரச்சனைகள் அங்கு உருவாக்கப்பட்டிருக்கின்றன. இந்த எக்ஸ்ரே இயந்திரத்தை அங்கு வழங்கினால் அங்குள்ள அந்த தனியார் நிறுவனங்கள் நட்டம் ஏற்படும் என்கிற காரணத்தால் அந்த எக்ஸ்ரே இயந்திரம் முருங்கன் வைத்தியசாலைக்கு வழங்கப்படவில்லை. அதேபோல தொடர்ச்சியாக நான் வைத்தியர்களை குற்றம் சுமத்தவில்லை. மன்னாரில் இருக்கக்கூடிய பெரிய பண்டி விரிச்சான் வைத்தியசாலையில் ஒரு பெரும்பான்மை இனத்தைச் சேர்ந்த ஒரு வைத்தியர் அங்கு ஒரு உண்டியலை அமைத்து அந்த உண்டியலில் ஆக்களிடம் வசூலித்து அந்த உண்டியலில் கிடைக்கின்ற நன்கொடையை கொண்டு அங்கு மின்விசிறி விளக்குகள் போன்ற விடயங்களை அங்கு செய்து வருகின்றார். உண்மையில் இந்த உயரிய சபையில் நான் அவருக்கு எனது பாராட்டுகளை நான் தெரிவித்துக் கொள்கிறேன். இதேபோல ஏனைய வைத்தியர்களும் செயற்பட்டால் எமது மாவட்டம் ஒரு முன்னோக்கி செல்லும் என்பதில் எந்தவித மாற்று கருத்தும் இல்லை. அதேபோல எத்தனை அமைச்சர்கள் வந்தாலும் மாறினாலும் அங்கு இருக்கக்கூடிய மாவட்ட மாகாண அதிகாரிகள் சரியாக செயற்பட்டால் மட்டுமே எமது நாடு மட்டுமல்ல எமது மன்னிக்க வேண்டும் எமது மாவட்டம் மட்டுமல்ல எமது நாடு முன்னேறும் என்பதில் எவ்வித ஐயப்பாடும் இல்லை. இதேபோலதான் கடந்த காலமாக கடந்த ஆண்டுகளாக நான் இந்த வனவிலாகா பிரச்சனை தொடர்பாக இந்த பாராளுமன்றத்தில் உரையாற்றி சண்டைகள் பிடித்து அந்த அதிகாரிகளோடு ஓரளவு இந்த காணிகள் விடுவிக்கின்ற பொழுது அந்த மாவட்டத்தில் இருக்கக்கூடிய அதிகாரிகளின் அசம்பந்த போக்கு காரணமாக அந்த விடயம் தடப்படுகின்றது. ஒரு பானை சோற்றுக்கு ஒரு சோறு பதம் என்பது போலதான் நான் இந்த விடயத்தை குறிப்பிடுகின்றேன். இதே போலதான் அமைச்சு சரியாக செயற்பட்டாலும் அந்த மாவட்டத்தில் இருக்கக்கூடிய அதிகாரிகள் விடுகின்ற பிழைகளால் அமைச்சருக்கு மட்டுமல்ல ஏனைய அதிகாரிகளுக்கும் அந்த கெட்ட பெயர் ஏற்படுகின்றது. 2013 இங்கு பாராளுமன்ற உறுப்பினராக தெரிவாகிய விக்னேஸ்வரன் ஐயா குழுவினர் வடமாகாணத்தை கைப்பற்றினர். கைப்பற்றியவுடன் சுகாதார அமைச்சில் பல நூறு கோடி ரூபாய் ஊழல் நடைபெற்றது. அங்கு வைத்தியசாலைகளுக்கு கொள்வனவு செய்யப்பட்ட அந்த இயந்திரங்களில் மோசடி நடைபெற்றது என்று விக்னேஸ்வரன் ஐயா, அதாவது அப்போதைய முதலமைச்சராக இருந்த விக்னேஸ்வரன் ஐயாவே பத்திரிகையாளர்களுக்கு தெரிவித்திருந்தார். ஆனால் இன்று வரைக்கும் எந்தவித நடவடிக்கையும் அங்கு எடுக்கப்படவில்லை. உடனடியாகவே சுகாதார அமைச்சர், அதாவது மாகாண சுகாதார அமைச்சர் உடனடியாகவே பதவி விலகினார். மோசடியும் ஊழல்களும் செய்த பின்பு பதவி விலகுவது சரியா? உடனடியாகவே கௌரவ அமைச்சர் அவர்கள் இந்த
விடயத்தை
இது தொடர்பான நடவடிக்கையினை விசாரணையை தாங்கள் ஆரம்பிக்க வேண்டும் என்று நான் இந்த இடத்தில் கேட்டுக்கொள்கிறேன். இதேபோல வவுனியா மாவட்டத்திற்கு நான் மிகவும் போராட்டத்திற்கு மத்தியில் 200 மில்லியன் ரூபாய் பணத்தை வைத்தியசாலைக்கு பெற்றுக் கொடுத்தனான். ஆனால் 100 மில்லியனை செலவழிக்கப்பட்டது. பதிலாக இருந்த அந்த மேலதிகமாக இருந்த 100 மில்லியன் இந்த ஆர்டிஎச்எஸின் அசம்பந்த போக்கு காரணமாக அந்த பணம் திருப்பி அனுப்பப்பட்டது. இது இப்படியான பல முறைகேடுகள் பல பிரச்சனைகள் அங்கு இருக்கின்றன. விரைவாக இந்த ஆர்டிஎச்எஸ் பிரச்சனைக்கு ஒரு முற்றுப்புள்ளியை வைக்க வேண்டும் என்று இங்குள்ள அதிகாரிகளிடம் கேட்டு அமர்கிறேன். நன்றி.
බොහොම ස්තුතියි ගරු දිලිප් පෙදරාජ්‍ය මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනුර ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, අද සෞඛ්‍ය අමාත්‍යතුමාට විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේදී අපිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරනකොට අද මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ කඩාවැටිච්ච තත්ත්වය දිහා බලනකොට අපේ පළාත්වල රෝගීන් ජනතාව දිහා බලනකොට රටේ කියන ප්‍රකාශ අනුව අද ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා නිලධාරිවරු හොරං කරපුවා, දූෂණය කරපුවා, වංචා කරපුවා, බාල බෙහෙත් ගෙන්නපුවා, මේ හැම එකක්ම එකින් එකට අපේ ජ්‍යෙෂ්ඨ නායකයෝ ප්‍රකාශ කළා. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා අපේ හිටපු අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍ය රංජිත් අතපත්තු මහත්මයා 77 ඉඳලා කාලේ 80 ගණන්වල එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා හැටියට නිතරම පත් කළා. ඒ පත් කරේ අපේ රට සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ හොඳ කීර්ති නාමයක්, ගෞරවයක්, ජාත්‍යන්තර කීර්තියක් තිබෙන නිසා, එතුමා කරපු සේවාව නිසා, රටේ ජනතාවගේට කරපු සේවාව නිසා එතුමාට හොඳ කීර්තියක් ගෞරවයක් ඇති වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා හැටියට නිතරම පත් කරා. ඒ වගේ කීර්තියක් අපේ රටේ තිබුණා. අද ඒ කීර්තිය, ගෞරවය, අභිමානය අපේ රටේ අද නැහැ. අද කඩාවැටිලා. හොරකම, දූෂණය, වංචාව නිසා මේ රට කතා වෙලා මෙතුමාට අපි ඇඟිලි දික් කරනව නෙවි. රටේ පවතින රජය මුදල් ලබා නොදීම, කොරෝනා වසංගත වෙලාදී හොරකම, දූෂණය, ඔය ප්‍රශ්න නිසා තමයි අද මේ තත්ත්වය රටේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මම ඕක ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට පොඩි කාල සීමාවක් තියෙන නිසා මගේ දිස්ත්‍රික්කයේ තියෙන අඩුපාඩු ටික මට කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යතුමාට කියලා. ඒ අඩුපාඩු ටික හරි ගස්ස ගන්න මම කටයුතු කරනවා. විශේෂයෙන්ම කතා කරන්න ඕන දකුණු පළාතේ, අපේ දකුණු පළාතේම තියෙන රෝහල තමයි කරාපිටියේ රෝහල. ඒ කරාපිටි රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරේ රට ඇතරලා ගිහිල්ලා. අපේ සභානායක ගාන්ත ගරු මන්ත්‍රීතුමා මීට සති දෙකකට උඩදී මේ ගැන කතා කරා. ඉතින් ඊට පහුවෙන්ද පත් කරනවා කිව්වා. තාම පත් කරලා නැහැ. දකුණු පළාතේම ළමයි දරුවෝ උපදින දරුවෝ උපත්තියම තියෙන හෘද රෝග පරීක්ෂා කරලා බලලා තමයි ඒවට ප්‍රතිකාර කරන්නේ. ඒ පරීක්ෂා කරන වෛද්‍යවරු නැතුණාම දකුණු පළාතේම අපේ දරුවෝ උපදින දරුවෝ ගැන හොයන්නේ කවුද? ගරු ඇමතිතුමා මේ ලොකු ප්‍රශ්න. අපේ පළාතක් දිස්ත්‍රික්කයක් කොට්ටාසයක් නෙවෙයි. ඒසා ඒ ගැන ඔබතුමා අද මේ ගැන පරීක්ෂණයක් හොයලා බලලා ඒකට උත්තර කරන්නේ කියන එක මම විශ්වාසයෙන්ම කියනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන මම කියන්නේ. අද හම්බන්තොට මහරෝහල නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරයා ස්නායු රෝග වෛද්‍යවරයා සෛල රෝග වෛද්‍යවරයා ළමා රෝග වෛද්‍යවරයා අස්ථි රෝග වෛද්‍යවරයා ENT සර්ජන් ඇතුළු 10 දෙනෙක් රට ඇතරලා ගිහිල්ලා ගරු ඇමතිතුමා මේ ඇත්ත කතාව. මේ ගැන පරීක්ෂණය කරන රට ඇතරලා ගිහිල්ලා තන් හම්බන්තොට තියෙන ලොකුම රෝහල මහා රෝහල අද ප්‍රතිකාර කරන විදියක් නැහැ. ඒ වගේම තමයි මම දැක්ක ඊයේ රූපවාහිනිය අපේ හම්බන්තොට රෝහල අරනම ඇඹිලි පිටේ තමයි එන්ට් රෝහල තියෙන්නේ. ඒත මාතර තියෙන්නේ ඇඹිලි පිටේ හොරට අපේ දිස්ත්‍රික්ක මායිමේ තියෙන අපේ විශාල ජනතාවක් ඒ බෙහෙත් ගන්න. ඇඹිලි පිටේ රෝහලේ ඉන්න නිර්වින්දර වෛද්‍යවරයාත් පෙරේද රට ඇතරලා ගිහිල්ලා. එතුමාගේ පියාගේ අත ලියුමේවල තියෙනවා සෞඛ්‍ය මේ අමාත්‍යාංශයට රට ඇතරලා ගිහිල්ලා කියලා. එතකොට මොන තරම් තත්ත්වයක්ද මේ රටේ උදා වෙලා තියෙන්නේ. මේ හම්බන්තොට මහා රෝහලට මෙවැනි රෝ ඇති වෙන ප්‍රශ්න තියෙනවා. ඊළඟ තංගල්ල රෝහල. තංගල්ල ජනාධිපතිතුමා ඉන්න නගරයක රෝහලක් අද අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා නැහැ. ස්නායු රෝග වෛද්‍යවරයා නැහැ. ළමා රෝග වෛද්‍යවරයා නැහැ. සෛල වෛද්‍යවරු රටහැර ගිහිල්ලා 3 දෙනාම. තංගල්ල මහා රෝහලේ. ඉතින් වගේ ප්‍රශ්න අද විශාල ප්‍රමාණයක් අද හම්බන්තොට දිස්ත්‍රික්කේ. කාටිලොජික් යුනිට් එකේ 8 දෙනා ඉන්න තැන දෙන්න ඉන්නේ වැඩ කරන්න. ICU එකේ ඇඳන් 4න් ඇඳන් 2යි අද තංගල් රෝහලේ වැඩ කරන්නේ. ඖෂධ වර්ග සහ සෛල වෛද්‍ය රෝග උපකරණ රුධිර සීනි පරීක්ෂණ කරන අවශ්‍ය කිසිම දෙයක් නැහැ තංගල් රෝහලේ. ඉතින් මේ ප්‍රශ්න දරු මන්ත්‍රීතුමියෙන්. ඊළඟ තිස්සමාරාම රෝහල හම්බන්තොට දිස්ත්‍රික්කයේ හා කොන නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරයා නැහැ. මානසික රෝග වෛද්‍යවරයා නැහැ. අඩුපාඩු රාශියයි. කාටද මේව කියන්නේ? මන්ත්‍රීවරු ඇමතිවරු 7 දෙනෙක් ජනාධිපතිවරේ බිහිවෙච්ච දිස්ත්‍රික්කයක් ජනාධිපතිවරු 2 දෙනෙක් බිහිවෙච්ච දිස්ත්‍රික්කයක් මම දැක්කා ඊයේ ඇමතිවරු කතා කරනවා හම්බන්තොට මන්ත්‍රීවරු කතා කරනවා මේ පාස්කු ප්‍රහාරය ගැන. මේ දිස්ත්‍රික්කේ ජනතාව 250,000 ඡන්දගත ජනතාවගේ ජනතාව වෙනුවෙන් කතා කරේ නැහැ. මේ රෝවල් වල වෛද්‍යවරු නැති ගැන කතා කරේ නැහැ. බෙහෙත් නැති ගැන කතා කරේ නැහැ. මේ 6 දෙනා මොනවද මේ කතා කරන්නේ? ඒ වගේම තමයි තිස්සමහරාම ගරු මතුමා තිස්සමහරාම උඩට මාතු නිවාසේ OPD එක දැන් මාස 3ක් වෙනවා වහලා ග්‍රාම සේවක අසං 7ක් තිස්සපුර උඩවිල සාලියපුර ගෝනදෙනිය රබර් රත්න රත්නලුමිලය නැදිගම්බිල විජේපුර හල්මිල්ලා මාගම මේ ග්‍රාම සේවක අසං 8ේම බෙහෙත් ගන්න ඒ මාතු නිවාසේ අද වහලා මාස 3ක් වෙනවා. මම දැන් හජිත් ප්‍රේමදාස මහත්තයෝ ගැන පාර්ලිමේන්තුවට කතා කරා. ඊළඟට අඟුණුකොළ පාරක්ෂේ වෛද්‍ය සංඛ්‍යාව 9 දෙනාගෙන් 4 දෙනා ඉන්නේ. ඒ රට ගිහිල්ලා දෙන්නේ රට ගිහිල්ලා. අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග වෛද්‍ය උපකරණ නැහැ. ලුණුගම්බේරේ ගිය මහා ගිය සුමානේ ගිලන් රටේට තෙල් ගහගන්න විදියක් නැහැ. රාත්‍රී ලෙඩෙක් කරන් ගිහිල්ලා ගිලන් රටේ තෙල් ගහගන්න විදියක් නැතුව ඒ මිනිස්සු අතින් සල්ලි දීලා තෙල් ගහගෙන 119 අපේ 119 ගිලන් රටේ ගෙන්නගෙන තමයි හම්බන්තොට රෝහලට අරන් ගියේ. ලුණුගම්බේරේ රෝහලේ පරීක්ෂණයක් බලන්න ඔබතුමා ගරු එමුතුමා. ඒ වගේ තමයි වලස්මුල්ල කටුවන වලස්මුල්ල මූලික රෝහල කටුවන දිසා රෝහල කිරම රෝහල වීරකැටි ප්‍රාදේශීය රෝහල බෙලියත් දිසා රෝහල විතරන්දිණිය මද්දම් බෙහෙත්ශාලා නාකුළුගම් රෝහල හකුරුවේ රෝහල කාර්යමදිත රෝහල බන්දගිරිය රෝහල සූර්ය රෝහල ගෝනදෙණිය රිදීගම් බෙලිගල් මේ රෝහල වල සෑම රෝහලකම වෛද්‍ය වරුන් කාර්ය මණ්ඩල නැහැ. CT ස්කෑන් යන්ත්‍ර නැහැ. බෙහෙත් වර්ග නැහැ. සිලින්ඩර් නැහැ. සෛල වෛද්‍ය උපකරණ නැහැ. දන්ත වෛද්‍ය රයිජාගාර යන්ත්‍ර අක්‍රිය වෙලා. මේ වගේ විශාල ලෙස මේ අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ රෝහල් වල විශාල අඩුපාඩු තියෙනවා. විශාල බෙහෙත් අඩුපාඩු තියෙනවා. වෛද්‍යවරු අඩුපාඩු තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට මොකද දෙන විසඳුම? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ ජනතාවට බෙහෙත් හේත් ගන්න නැතිකමට ඇති වුණු ප්‍රශ්න ගැන ඔබතුමාලා මොනවද දෙන්නේ? ඉතින් මම මේ අවස්ථාවේදී අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට මම විශේෂයෙන්ම කියන්න ඕන, මම මේ සෑම රෝහලක් ගානේ වාර්තාවල් මම අරගත්තා. ඒ සියල්ලක්ම මට හරියාකාරවකින්කට කියන්න වෙලාවක් කාල වේලාවක් නැති නිසා මම මේ සභාගත කරනවා. මම ඔබතුමාට මේ ගෙවන්නම්. මට දෝෂාභිරෝගේ මේ ඉදිරිපත් කරලා ඔබතුමා මේ මෙතනින් මට අයින් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි තන්නේ පරිදි. නමුත් ඔබතුමා හොරු කණ්ඩායමක් කහලා දිනවා, ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට ඕන ඔබතුමා හිටියත් මට ඕන මගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය ජනතාවට මේ සේවය ඉෂ්ට කරගන්න මේ වෛද්‍යවරු අවශ්‍ය පහසුකම් අවශ්‍ය ටික මට ලබා දෙන්න දුන්නොත් මට ඇති. ඒ තමයි මගේ ප්‍රශ්නේ. ඒ නිසා මේ ගැන හරියාකාර හොයලා අපි දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලෙඩ්ඩු අරගෙන කරාපිටියට යන්නේ. කරාපිටියේ මෙතන ওই ප්‍රශ්නේ එතන ඇති වෙලා තියෙනවා. ඊළඟට ඇඹිලිපිටිය යන්න බෑ. ඇඹිලිපිටියේ දැන් නිර්විදන වෛද්‍යවරු එක්කෙනෙක්වත් නෑ අපේ දිස්ත්‍රික්කයේ. කිසිම සෛල කර්මයක් කරන්න විදියක් නෑ. ඒ ප්‍රශ්න ඔක්කොම ගොඩගැහිලා මේ වෛද්‍යවරුගේ හරහා හොයලා බලලා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. විශේෂ කණ්ඩායමක ලේකම්තුමාලට කතා කරලා ඉවරලා විශේෂ කණ්ඩායමකට එවන්න හම්බන්තොට දිස්ත්‍රික්කයට. මේ අඩුපාඩු ටික හොයලා බලලා මට මගේ දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරගෙන යන ජනතාවට සේවය මට ඉෂ්ට කරන්න ඕන. මට ඕන මේ මිනිස්සුන්ගේ තණ්හාරගෙන වෙන දේවල් කතා කරන්නේ ඇවිල්ලා ඇත්ත කතා කරලා නැතිකම් කියලා ඉවරලා අපි රෝහල අඩුපාඩු හොයාගෙන අපි කටයුතු කරන්න මට අවස්ථාව උදා කරලා මම මේ ටික ඔබතුමාට සභාගත කරනවා. ඔබතුමාට මම මේ ටික ලැබෙන සලස්සනවා. ඒ වගේම තමයි අපි සෑම ශේෂ්ත්‍රයක් තුලම මේවයි දරු අමතුමා කාර්ය මණ්ඩලයේ සාමාන්‍ය සේවක කාර්ය මණ්ඩලයේ ඒ කිසිම 50% හැම එකේම අඩුපාඩු තියෙනවා. අවශ්‍ය බෙහෙත් වර්ගවල 50% අඩුපාඩු තියෙනවා. ඒ අවශ්‍ය උපකරණවල 50%කට වැඩි අඩුපාඩුකම් තියෙනවා. වෛද්‍යවරු අඩුපාඩුකම් තියෙනවා. මේ හැම අඩුපාඩුවක් ගැනම හොයන්න වෙනම මට කණ්ඩායමක් හම්බන්තොට දිස්ත්‍රික්කයට එවලා මේ අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජුන් තනන්න ඡන්දේ දීපු ජනතාවට සේවය කරන්න මට ඒ දේ ඉෂ්ට කරලා දෙන්නේ කියලා ඔබතුමාගේ මම කාරුණික ඉල්ලා සිටිමින් මට වෙලාව ලබා දීමට වෙනවා වගේ වෙලාව පැනලා නිසා මට අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කරමින් මන්නේ හෙළ වෙනවා. බොහොම ස්තුතියි.